ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා ආදරණීය දූයේ පුතේ. සෙනසුරාදා හවස පහ වෙනකොට පස්වරු පහ වෙනකොට ඔබ දන්නවා ඔබේ නිවසට මම එන විත්තිය එන වග එන බව ඔබට අධ්‍යාපන සත්කාරයක් සමග ඉගෙනුම් කුසලතා සංවර්ධනය කිරීම සඳහා. ආදරණීය දූයේ පුතේ, දැන් අපේ රටේ සියලුම පාසල් ආරම්භ වෙලා තියෙන ප්‍රාථමික අංශය ඔබ දන්නවද? දැන් තව දවස් 100ක් ඔබට ප්‍රස්වන ශ්‍රේණිය ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. එතකොට අපි මේ මේ වගේ වැඩසටහන් ගොඩක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා, ඉස්සරහට ගෙනියනවා තවත්. එතකොට ඔබට මේ වැඩසටහන් ටික මේ අද කරන වැඩසටහන වගේ වැඩසටහන් ගණනාවක් අවිදිරියට තියෙනවා. ඒ වැඩසටහන් ගෙනෙන්නේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ සම්පත්දායකත්වයෙන් සහ විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ඔබට මේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයෙන් 107.3 FM නාලිකාව මගින් තමයි මේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ. ආදරණීය දූපති, රජරට ගුරු කේතර වැඩසටහනක් එක්ක තමයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ. ඔබේ ආදරණීය ගුරුතුමා මම සුසිල් සර්, සුසිල් බර්නාඩ්. අදත් ඔබට මම ඊයේ උගන්වපු පාඩමේ කරගන්නට බැරි වෙච්ච, අපිට කාලය හරස් වුණා ඊයේ පාඩමේ, අන්න ඒ පාඩමේ ඉතුරු කොටස මම අද ඔබත් එක්ක සාකච්ඡා කරනවා. එහෙමනම් ඊයේ දවසේ ඔබත් එක්ක මම කතා කරේ භාෂාමය යෙදුම්, සිංහල භාෂාවේ භාෂාමය යෙදුම් ගැන කතා කරා. එතකොට ඒ පාඩමේ තවත් කොටසක් මම අද කතා කරනවා. විරුද්ධාර්ථ පද ගැන කතා කරනවා, සමානාර්ථවත් පද ගැන කතා කරනවා, රූඩි ගැන කතා කරනවා, ආප්තෝපදේශ ගැන කතා කරනවා, සහ සිංහල පස්වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතේ තියෙන අලුත් අරුත් පැහැදිලි කිරීම් ගැන මම ඔබත් එක්ක කතා කරනවා. ආදරණීය දුවේ පුතේ, එතකොට ඊයේ සහ අද කියන දවස් දෙකේ කතා කරන මේ කරුණු කාරණා විභාගයේදී ඍජුවම ඔබට ලකුණු ලබා ගැනීම සඳහා එල්ල කරන ප්‍රශ්න බවට පත් වෙනවා. ඍජුවම ඔබට මේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. හොඳයි, මේ වැඩසටහන අද ඉගෙනුම් ක්‍රියාකාරකම කරන්නට කලින් මම ඔබට මතක් කරන්න, ඊයේ දවසේ අපේ පාඩමෙන් පස්සේ මම ඔබට කිව්වා ලස්සන චිත්‍ර ටිකක් ඇඳලා එවන්න කියලා. මම කතා කරපු සාකච්ඡා කරපු අපි ප්‍රස්තා පිරුළු වැසුරෙන් චිත්‍ර ඇඳලා එවන්නට කියලා. ආදරණීය දුවේ පුතේ, චිත්‍ර විශාල ප්‍රමාණයක් ඇඳලා එවලා තිබුණා. මම හැබැයි චිත්‍ර කීපයක් තෝරගත්ත ඔබත් එක්ක සාකච්ඡා කරන්නට මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ චිත්‍ර මගේ පෞද්ගලික ලිපිනයට එවන්න. මොකද අපි මේ චිත්‍ර සියල්ලම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයට ගිහිල්ලා බාර දෙනවා. ඔබට කවදා හරි දවසක ඇගීමක් ලැබෙයි ඔබ ඇඳපු චිත්‍රය පිළිබඳව. එහෙමනම් මම ඉස්සෙල්ලා කියන්නම් කවුද අද අපට චිත්‍ර ඇඳලා එවලා තිබිච්ච යාළු කිහිප දෙනෙක්. කිහිප දෙනෙක්, 3 දෙනෙක් වගේ තාම තෝරගත්තේ, ගොඩ දෙනෙක් එවලා තිබුණා. එස්.එම්. මෙත්මි පූර්ණිමා හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලයේ හබරණ, හබරණ හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලයේ එස්.එම්. මෙත්මි පූර්ණිමා දියණිය ඉතාම ලස්සන චිත්‍රයක් ඇඳලා එවලා තිබුණා. ඒත් එක්කම තරිඳු බස්නායක පුතේ, තරිඳු බස්නායක පුතේ ඉතාම ලස්සන චිත්‍රයක් ඇඳලා එවලා තිනවා. මහයිලුප්පල්ලම විදුහලේ, මහයිලුප්පල්ලම විදුහලේ පස්වන ශ්‍රේණිය ඉගෙන ගන්න තරිඳු බස්නායකත් අරි ලස්සන චිත්‍රයක් ඇඳලා එවලා තිබුණා. පුතේ, ඔබේ චිත්‍ර ඇඳන කුසලතාවේ දිනෙන් දින දියුණුවටපත් වෙන්න කියලා මම බොහෝම සතුටින් ප්‍රාර්ථනා කරනවා. සනලි දහම්යා, සනලි නිතර මේ පාඩම් එවන ආදරණීය දියණියක්, හිඟුරක්ගොඩ පොළොන්නරු හිඟුරක්ගොඩ විද්‍යාලෝක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සනුලි දහම්යා දියණිය ඉතාම ලස්සන චිත්‍රයක් ඇඳලා අපිට එවලා තිබුණා. ඊළඟට මේ මේ චිත්‍ර මම බලපු චිත්‍රවල ඉතාම ලස්සන චිත්‍රයක් බී.එම්. ගගන නිම්සර නිලුවින්ද, ගගන නිම්සර නිලුවින්ද කියන පුතා තිඹිරිගස්සෑ විදුහල පොළොන්නරුව තිඹිරිගස්සෑ විද්‍යාලයේ මින්නේරියේ. මෙන්න මේ මේ ගගන නිම්සර නිලුවින්ද පුතේ ඔයා හරි ලස්සන චිත්‍රයක් ඇඳලා එවලා තිබුණා. ඒත් එක්කම ඔබ ඒ යටින් චිත්‍රයට යටින් මට පණිවිඩයක් එවලා තිබුණා. ඔබ ඒ බලාපොරොත්තු වෙන දේ ඔබට කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම බොහෝම ආදරේ ප්‍රාර්ථනා කරනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, එහෙමනම් දැන් අද අපි කතා කරමු, අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙච්ච කරුණු කාරණා ටික. ඔබ දන්නවා ඔබ අපි භාෂාව භාවිතා කරනකොට ආප්තෝපදේශ කියලා කොටසක් තියෙනවා. ආප්තෝපදේශ, ආප්තෝපදේශ කියලා කියන්නේ මොනවද? උපදේශයක් නේ, වචනෙම අදහස දෙනවා. උපදේශයක් කියවනවා, කියවෙනවා, උපදේශයක් ගැන කියවෙනවා. උගතුන් පඬිවරුන් කියලා විසින් කියලා තියෙන උපදේශාත්මක භාවිතයන් තමයි ආප්තෝපදේශ කියලා කියන්නේ. උගතුන් එහෙම නැත්නම් පඬිවරුන් භාවිතා කරපු ප්‍රකාශ තමයි ආප්තෝපදේශ කියලා කියන්නේ. පුතේ ඔයාලා දන්නවද පස්වන ශ්‍රේණි ඉගෙන ගන්න දුවෙකුට හරි පුතෙකුට හරි ආප්තෝපදේශ කොච්චරක් විතර ඉගෙන ගන්න ඕනෙද කියලා? පුතේ අපිට නිර්දේශ කරලා තියෙනවා පස්වන ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෙකුට විෂය නිර්දේශය අන්තර්ගත කරලා තියෙනවා ආප්තෝපදේශ පහක්. ආප්තෝපදේශ පහක්. එහෙමනම් සමහර විට ඔබ ඉගෙනගෙන ඇති ඉතාම විශාල ප්‍රමාණයක් නේ 60-70ක් ඉගෙන ගා ඇති. හැබැයි ආදරණීය දුව පුතේ අද අපි මේ කතා කරන ආප්තෝපදේශ පහ තමයි ඔබට විභාගයේදී බොහෝ වෙලාවට ලැබෙන්නට තියෙන්නේ සහ ඔබට ඉගෙන ගන්නට තියෙන්නේ. ඒකක් තමයි අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න. අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න. ඇත්තනි බොහොම වැදගත් පණිවිඩයක්. මේක ලොකු පණිවිඩයක් දෙන්නේ. උපදේශයක් දෙනවා. අද කරන්න ඕන දේ අදම කරන්න හෙටට කල් දාලා පසුතැවිලි නොවන්න. හෙට වෙනකොට අපි ජීවත් වෙයිද දන්නේ නැහැ. මේ කරන්න බලාපොරොත්තු වෙන වැඩේ කෙරෙයිද දන්නේ නැහැ. එහෙමනම් අද කළ යුතු දේ හෙටට කල් නොදබන්න මම අකුරින් අකුර කියනවා. අද කළ ලයන්න මූර්ධජ යුතු යුතු දේ කොම්බුවයි දයන්නයි කොඩියයි හිතට කල් නොදමන්න ඔන්න නැතර පදයක් අගට කියන්නේ. එහෙනම් අද කළ යුතු දේ අදම කරන්න හෙටට කල් නොදමන්න ඒ අදහස තමයි මේ කියන්නේ. හෙටට කල් දාන්න ඉපා කියන එකයි. ඊළඟට තියෙනවා තවත් ආප්තෝපයක් ආප්තෝපදේශයක් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඉදිමෙන්න ඇඟිල්ල තරමට වඩා ඉදිමුණොත් මොකක් වෙයිද? මොකක් වෙයිද? උනාවට වඩා ඉදිවෙන්න එපා කියලා කියන්නේ අහංකාර වෙන්න එපා කියලා කියන්නේ ප්‍රමාණයට වඩා උඩඟු වෙන්න එපා. අහංකාර නොවන්න. අන්න එහෙම අදහසක්. ඕනෙවට වඩා අහංකාර වෙන්න ගියොත් ආඩම්බර වෙන්න ගියොත් අපට සිද්ධ වෙනවා ලොකු විනාශයක්. ඒ විනාශය ළඟා කරගන්න හොඳ නැහැ. එහෙනම් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඊළඟ එක තමයි පණින්න පෙර සිතා බලනු. පණින්න පෙර සිතා බලනු. බලනු. පණින්න පෙර සිතා බලනු. යම් කිසි දෙයක් කරන්නට කලින් ඒ ගැන හොඳින් වරක් දෙවරක් සිතන්න කියන එක තමයි මේකේ අදහස. යම් කිසිවක් කරන්නට කලින් ඒ පිළිබඳව සිතා බලා කටයුතු කරන්න. පණින්න පෙර සිතා බලන්න කියන එකයි අදහස. මේක හොඳ අපේ භාෂාවේ තියෙන ලස්සන භාෂාමය යෙදුමක්. ඊළඟට ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න. ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මොත් ඇත්තටම මොකද වෙන්නේ? ගින්න බුර පුරා නැගෙනවා. වැඩි වැඩියෙන් ගින්නට පත් වෙනවා. ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න කියලා කියන්නේ පුතේ ආරවුලක් තව තවත් ඇවිස්සීමට එහෙම නැත්නම් වැඩි කිරීමට කටයුතු කරන්න එපා කියන එකයි. ඇවිලෙන කියන ලයන්න මූර්ධජ. ඇවිලෙන කියන ලයන්න මූර්ධජල. ගින්නට ඒ කියන්නේ යන්නකො පිදුරු පිදුරු රූ කියන අකුර හරියට ලියන්න රයන්නට පාපිල්ල නොදමන්න තනි පදයක් නොදමන්න කියන තනි පදයක් ආරවුල ආරවුල කියන වචනේ මම ලියන හැටි කියලාද ආර වයන්නට පාපිල්ල ඇවිස්සීමට කටයුතු නොකරන්න. දැන් මෙතන ඇවිස්සීම කියලා තියෙනවා මෙතන දීර්ඝ ඉස්පිල්ල සී අක්ෂරේ ඊ අක්ෂරේ එන අන්න එක නිවැරදිව ලියන්න උත්සාහ කරන්න. මොන ඔන්න ඔය වගේ දේවල් ඔබ අතින් විභාගයේදී ගිලීලා යනවා. උගත මනා ශිල්පයමයි මතුර කෙනා. උගත මනා හොඳින් ඉගත ගත්තොත් එම ශිල්පය මතු අනාගතයේදී ඔහු ආරක්ෂා කරනවා කියන එකත් කියන්නේ. උගත් ශිල්පයම මතු ආරක්ෂාව සලසයි. ඔබ හොඳට ඉගෙන ගත්තොත් ඔබ හොඳින් ශිල්පය හැදෑරුවොත් ඒ ඔබේ මතු ආරක්ෂාව සඳහා පවතී. එහෙමනම් අපේ පස්වන ශ්‍රේණියේ දරුවන්ට තියෙන ආප්තයන් පහ ආප්තෝපදේශයන් පහ තමයි අපි ඔය කතා කරේ. අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න, ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න, පණින්න පෙර සිතා බලනු, ඇවිදින ගින්නට පිදුරු නොදමන්න, උගත මනා ශිල්පය මා ඊ මතු රැකින. මම මේක තව හිමිසිරි කියනවා. උගත මනා ශිල්පය ම ඊ මතු රැකින. වරද්දල ලියන්න බෑ. මේවා ආප්තෝ ආප්තයන්. කෙනෙක් කියපුම දේවන්නේ උගත් පඬිවරේ කියපු දේවල්. එම නිසා මේවල අකුරක්වත් අපිට හාමහා කරන්න බෑ. පිල්ලමක්වත් වරද්දන්න වෙනස් කරන්න බෑ. එම නිසා නිවැරදිටම ලියන්න ඕනේ. උගත මනා. මනා කියන්නේ හොඳට. ශිල්පය ම ඊ මතු රැකින අනාගතයේදී ආරක්ෂා වෙන්නේ. හරි. ඔය අපි කතා කරේ එහෙමනම් පස්වන ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්නට තියෙන මොනවද? ආප්තෝපදේශ ගැන. මොනවා ගැනද කතා කරේ? ආප්තෝපදේශ ගැන. ආදරණීය දුවේ පුතේ අපි ඊළඟට කතා කරනවා නිර්දේශ කරලා තියෙනවා මෙන්න මේ විරුද්ධාර්ථ පද ටික ඔබ හොඳින් අධ්‍යයනය කර යුතුයි කියලා. විරුද්ධාර්ථ පද. විරුද්ධාර්ථ පද. හොඳයි. අපි සකස් කරලා බලමු. කොහෙල බලමු මේවට අපි මේ කතා කරන දේවල් වලට විරුද්ධ පද මොනවද කියලා. මම බොහොම සරලව හිමින් කියන්න. මේගේ අඩුවෙන් කියන්න ඔබට ඕන සටහන් කරගන්න උනත් පුළුවන්. උස විරුද්ධාර්ථ පදේ මිටි. අලුත්. අලුත් කියන ලයන්න දන්තජ. අලුත්. විරුද්ධාර්ථ පදේ පරණ. පරණ මූර්ධජ ලයන්න එනවා. පරණ. ඉදිරිපස. ඔන්න හොඳට මතක තියාගන්න. ඉදිරිපස පිටුපස. එක වචනයයි ඈ. ඉදිරිපස කියන්නේ එක වචනයක්. පිටුපස කියන්නේ තව වචනයක්. ඉහළ. ඉහළ ල මූර්ධජ. පහළ. පහළ. එතනත් ල මූර්ධජ. සුදුසු විරුද්ධාර්ථ පදේ නුසුදුසු. නුසුදුසු එක වචනයක්. කැමැති අකමැති. අකමැති. කැමැති අකමැති නෙමෙයි අකමැති. අකමැති. දැන් ඔය ඇදය වෙනස් වෙලා තියෙන ඉස්සල්ලා පදයට කැමැති කියන එකේ ඇදය දාලා තියෙන්නේ ක අක්ෂරයට. අකමැති කියන එකේ ඇදය දාලා තියෙන්නේ ම අක්ෂරයට. සෙමින් වේගයෙන්. ඔය සෙමින් වේගයෙන් කියන එක ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න හයියෙන් කියලා ලියන්න යන්න එපා. සෙමින් වේගයෙන්. අවශ්‍ය අනවශ්‍ය. අවශ්‍ය අනවශ්‍ය. විරුද්ධාර්ථ පදයේ විරුද්ධාර්ථ පද සකස් වෙන ක්‍රමයක් තියෙනවානේ. අවශ්‍ය කියන එකේ විරුද්ධාර්ථ පදයේ අනවශ්‍ය. මහතයි. මහතයි. කෙට්ටුයි. මහතයි කෙට්ටුයි. මහත කෙට්ටු. මහතට කෙට්ටුවට අන්න එහෙම ඉදෙන්න ඕනේ. මහතයි කිව්වොත් කෙට්ටු කියලා ලියලා නැන්න කෙට්ටුයි. යහපත් අයහපත්. යහපත් අයහපත්. පිපෙනවා. පිපෙනවා පරවෙනවා. පිපෙනවා පරවෙනවා. නොපිපෙනවා කියලා ලියන්න යන්න එපා. මම පිපෙනවා කියන එක නොපිපෙනවා කියලා ලියන්න යන්න එපා. ඒක නැතාර්ථ පදයක් නේ. එම නිසා පිපෙනවා පරවෙනවා කියන එකම ලියන්න. කීකරුයි අකීකරුයි. අන්න කීකරුයි අකීකරුයි. කීකරු අකීකරු. ඊළඟ පදයේ ආරම්භය. ආරම්භය අවසානය. ආරම්භය අවසානය. ලස්සන අවලස්සන. අවලස්සන. ඔන්න හැබැයි මෙතන තියෙනවා ගැළපෙන කියන පදයට විරුද්ධාර්ථ පදයක් නැතාර්ථ පදයක් දෙකම එකයි. නොගැළපෙන. නොගැළපෙන. ඊළඟ පදේ තමයි ලොකු පොඩි. යනවා එනවා. අපි මෙහෙම කියොත් යන්න එන්න. පිරිසිදු අපිරිසිදු. ප්‍රශ්න පිළිතුරු. පුරුදු නොපුරුදු. පුහුණු නොපුහුණු. වැරදි නිවැරදි. ඔය අපි කතා කරේ මේ අපට ඉගෙන ගන්නට තියෙන විරුද්ධාර්ථ පද. හැබැයි මේ විරුද්ධාර්ථ පද ටික ගැන හොඳ අවබෝධයක් ගත්තොත් ඕනෑම වචනයකට විරුද්ධාර්ථ පදයක් තියෙනවා. දැන් මෙහෙම කියන්නකො. නැන්දා කිව්වම ඔකට විරුද්ධාර්ථ පදයක් තියෙනවද? නෑ. නැන්දා කියන විරුද්ධාර්ථ පදයක් නෑ. මම මේ වචනේ දැම්මේ මේ වචනේ උදාහරණ වශයෙන් ගෙනාවේ ගොඩාක් ළමයි මේක කියන නිසා. නැන්දා කියන එකට විරුද්ධාර්ථ පදයක් නෑ පුතේ. නැන්දා කියන එකට පුරුෂලිංග නාම පදයක් තියෙන මොනවාද? මාමා කියලා. මොකද ඒ දෙන විරුද්ධාර්ථ පදෙන්නේ බෑනේ. අම්මා විරුද්ධාර්ථයි තාත්තා එහෙම නෑ. ඒකේ ස්ත්‍රීලිංග අර්ථ පදය. තාත්තා කියන එක ස්ත්‍රීලිංග අර්ථය තමයි. අම්මා මාමා නැන්දා අයියා අක්කා එහෙම. එහෙමනම් විරුද්ධාර්ථ පද සකස් වෙන ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි අර නැත අර්ථ බව හඟවන විදිහට කියනවා. එහෙම නැත්නම් අලුත්ම වචනයක් එකතු වෙලා විරුද්ධාර්ථ පදය හැදෙනවා. නු න නි කියන වචන එකතු වෙලා විරුද්ධාර්ථ පද හැදෙනවා. විරුද්ධාර්ථ පද හැදෙන ගොඩක් අවස්ථා දැක ගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි ඊළඟට කතා කරනවා. අපි ඊයේ කතා කරන්නේ ප්‍රස්ථාපිරුළු එහෙම කතා කරානේ. අද අපි කතා කරනවා තව දෙයක්. අපි ඉස්සෙල් කතා කරා විරුද්ධාර්ථ පද. දැන් අපි කතා කරනවා සමානාර්ථ පද ගැන. දැන් සමානාර්ථ පද තියෙනවා. මේ නිර්දේශිත සමානාර්ථ පද ගණනාවක් තියෙනවා. මේ ටික හොඳින් අධ්‍යයනය කරෝතින් ඔබට තව තව ගොඩාක් වචන හඳුනා ගන්න පුළුවන් වෙනවා. තාත්තා. තාත්තා කියන එක සමානාර්ථ පදයක් අපි දැනගත්තොත් ඇති පියා කියන එක දැනගන්න තරම් ඇති. තවත් වචන තියෙනවානේ. තාත්තාට පියා කියනවා, පීතෘ කියනවා, අප්පච්චි කියනවා. මේ ගොඩක් වචන තියෙනවා. හැබැයි පියා කියන වචනේ ඔබ දැනගෙන සිටිය යුතුයි තාත්තා කියන එක සමානාර්ථ පදයක් විදියට. ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තිය. පුවත. හැබැයි ප්‍රවෘත්ති කිව්වොත් පුවත් කියන අදහස තියෙන්න ඕනේ. ප්‍රවෘත්තිය පුවත. දූපත. දිවයින. ඔන්න සමානාර්ථ පදය. දුව එහෙම තිබ්බට කමක් නෑ. හැබැයි දූපත කියන එකට සමානාර්ථ පදයක් වශයෙන් දිවයින කියන එක තිබිය යුතුමයි. උදෑසන හිමිදිරිය. තව ගොඩාක් වචන තියෙනවා ඕන තරම්. හැබැයි උදෑසන කියන එකට හිමිදිරිය කියන වචනයවත් ඉගෙනගෙන තියෙන්න ඕනේ. කුරුල්ලා පක්ෂියා. කුරුල්ලා පක්ෂියා. ඊළඟට අර්ථය තේරුම. තේරුම නෙළුම් මල පද දෙකක්නේ. සියපත නෙළුම් මල සියපත. තව වචන ඕන තරම් තියෙනවා නේ. ඉතින් සියපත කියන වචනේ දැනගෙන සිටිය යුතුමයි කියලා යෝජනා කරනවා. අවුරුද්ද වසර. අවුරුද්ද වසර. අහස ගුවන. දැන් අහසට ඕන තරම් වචන තියෙනවා. හැබැයි ගුවන කියන වචනේවත් ඔබ හොඳින් දැන හඳුනාගෙන සිටිය යුතුයි. ඉර හිරු. දැන් ඉරටත් කියන්නේ සූර්යා කියනවා, දිනකර කියනවා නේ. ඕන තරම් වචන තියෙනවා. නමුත් ඉර කියන වචනයට හිරු කියන සමාන පදේවත් ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔළුව සමානාර්ථ පදේ හිස. වතුර ජලය. පැන් කියනවා, අඹ කියනවා, දිය කියලා තව වචන තියෙනවා. රාත්‍රිය රැය. පුතේ මතක තියාගන්න රාත්‍රිය කියලා ලියුවාම රාත්‍රි. ඉතන දීර්ඝ ස්පිල්ලක් නැහැ. හැබැයි ය අකුර එනවා නම් දීර්ඝ ස්පිල්ලක් නැහැ. රාත්‍රි කියලා වුණොත් ය අකුර එන්නේ නැහැ. රාත්‍රිය රැය. පාදය කකුල. පාදය කකුල. කකුල කියන ලයන්න දන්තජල. පොත ග්‍රන්ථය. 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 පොතට ග්‍රන්ථය කියලා කියනවා. ගයන්නට රකාරාංශය, හල් නයන්න, මහ ප්‍රාණතයන් යයන්න. පොත ග්‍රන්ථය. හැබැයි පොත් කියවොත් ග්‍රන්ථය කියලා හරියන්නේ ග්‍රන්ථ කියලා ලියන්න ඕනේ. ඊළඟට අම්මා මව. අපි ඉහි කෙස් ගාන ඇති අම්මා කියන පදයට සමාන පදයක් මාතෘ කියයි, අම්මා කියයි, ජනනී කියයි, ගොඩාක් වචන තියෙන මෑණි කියයි, මෝ කියයි, මව කියයි. ඕන තරම් තියෙන. හැබැයි මව කියන වචනේ හොමින් හඳුනාගෙන තිබිය යුතුයි. ගෙදර. ගෙදර කියන වචනේ සමාන පද නිවස ගෘහය වෙන්න පුළුවන් තියෙනවා. නිවස කියන වචනේ හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. පාර මාර්ගය. මග කියලා කියන මාර්ගය. කැලෑව. මෙතන කැලෑව දන්තජල. දන්තජල. කැලෑව වනය. වනය කියන තැනත් මූර්ධජන නෙමෙයි දන්තජන. වනය කියන එක මූර්ද දන්තජන. වනය. පාසල විදුහල. ඉස්කෝල කියනවා, පාඨශාලාව කියනවා, ගුරු ගෙදර කියනවා, අකුර කියනවා. හැබැයි පාසලට විදුහල කියන විද්‍යාලය කියනවා. මේක විදුහල කරනවා කියන දැනගෙන සිටිය යුතුමයි. ඇස් මෙත්. ඇස මෙත. ඇස් මෙත්. ඇස් වලට කියන නුවන් කියනවා, නේත්‍ර කියනවා. හැබැයි මෙත් කියලා දැනගන්න තරු එකට, තරු කියන පදයට සමාන පදයක් තමයි තාරකා. තාරකා. ගස රුක. වෘක්ෂය කියලා කියනවා. වෘක්ෂය කියලා කියනවා. හොඳයි, දැන් අපි අද කතා කරා. එතකොට මේ වෙනකොට කතා කරා විරුද්ධාර්ථ පද ගැන කතා කරා, සමානාර්ථ පද ගැන කතා කරා, ආප්තෝපදේශයන් ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙනවා තවත් අලුත් තවත් භාෂාමය යෙදුමක් ගැන. මොකක් ගැනද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපිට තව කතා කරගන්න බැරි වුණා. රූඩි ගැන, ඉඟිවැකි ගැන. ඉඟිවැකි ගැන. ඉඟිවැකි ගැන ලස්සන පාඩමක් හතරේ පන්තියේ සිංහල පොතේ තියෙනවා. හතර පන්ති සිංහල කියවීම පොතේ තියෙනවා. මගේ දුවේ පුතේ, මම යෝජනා කරනවා මේ පාඩම ඉතාම හොඳට ඔබට කියන්න වෙනවා. ඔබට හොඳට කියවා ගත්තොත් ඇත්තෙන්ම ඔබට ඉතාම සාර්ථක මේ ඇසුරින් ප්‍රශ්නයක් ආවොත් ඔබට උත්තර හොයාගන්න පුළුවන් වෙන විදිහ මටත් හොඳටම අවබෝධ වෙනවා. ඔබට හතරේ පන්තියේදී සහ පහේ පන්තියේදී ඉඟිවැකි, එහෙම නැත්නම් රූඩි 10ක් නිර්දේශ කරලා තියෙනවා. මෙන්න මේ රූඩි 10 ඔබ අනිවාර්යෙන් හොඳින් අධ්‍යයනය කර තිබිය යුතුයි, හොඳින් ඉගෙනගෙන තිබිය යුතුයි කියලා. එතකොට ඇත්තටම මෙන්න මේ රූඩි 10වත් ඔබ හොඳින් අධ්‍යයනය කරා නම් හොඳටම ප්‍රමාණවත්. අපි බලමු මොනවද මේ අපිට ඉගෙන ගන්නට තියෙන, අපිට නිර්දිෂ්ට කරලා තියෙන රූඩි ටික මොනවද කියලා. එකක් තමයි එක හුස්මට. එක හුස්මට යම්කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වාම කිරීම. බලන්න මේ අර කරන දේ ගැන කිසිම වෙනමම අදහසක් නැති මේ රූඩියක. රූඩියක වෙනමම අදහසක් තියෙනවා. එක හුස්මට යම්කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වා කිරීම. මොකද්ද කියන්නේ? එක හුස්මට මල්ලි කිරි වීදුරුව එක හුස්මට බිව්වේය. මල්ලි කිරි වීදුරුව එක හුස්මට බිව්වේය. බිව්වේ. එතකොට එක හුස්මට කියන්නේ යම්කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වාම කිරීම. ඔබ හොඳටම දැකලා ඇති සමහර කට්ටිය මේ වගේ වැඩ කරනවා එක හුස්මට. අකුරක් නෑර, අකුරක් නෑර, කිසිම කිසි දෙයක් අත් නොහැර, කිසිවක් අත් නොහැර. සමන් ලියවූ රචනාව ගුරුතුමිය අකුරක් නෑර කියෙව්වාය. සමන් ලියූ රචනාව ගුරුතුමිය අකුරක් නෑර කියෙව්වාය. හරි. ඉහේ මලක් පිපුණා. ඉහේ මලක් පිපුණා. මම මේකට නම් ඔබට පොඩි උපදේශයක් දෙන්න. පුතේ අපේ ගුරුවත් පොතේ මෙහෙම තිබුණාට ඉහේ මලක් පිපුණා කියන්නේ දැඩිසඟකට පත් වුණා. පත්වීම. පත්වීමනේ. හැබැයි ඉහේ මලක් පිපුණා කියලා කිව්වොත් පිපිල ඉවර නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න විභාගයේදී අවස්ථා කිහිපයකදී ඔය විදිහේ අදහසක් දීලා රූඩියක් දීලා අදහස ලියන්න කියනකොට ගොඩ දෙනෙකුට වැරදුනා. ඉහේ මලක් පිපුණා කිව්වොත් දැඩි සතුටකටපත් වුණා කියලා කිව්වනම් තමයි ඉතාම හොඳ. පත්වීම දැඩි සතුටකටපත් වීම හරි. ඒ වුණාට ඉතාම නිවැරදි පදේ තමයි දැඩි සතුටකටපත් වුණා. 99 බේරුණා. මේකත් එහෙමයි අතීත කාලේක වගේ තියෙන්නේ. යම් විපතකින් යාන්ත්‍රයෙන් ගැලවුණා. 99 බේරුණා. යම් විපතකින් යාන්ත්‍රයෙන් ගැලවුණා. ගැලවුණා. 90 කියන තැන දීර්ඝ පාපිල්ල තිබිය යුතුමයි. 99 බේරුණා. නා කියන තැන, නා කියන තැන මූර්ධජන අකුර තියෙන්න බේරුණා. හන්ද යම් විපතකින් යාන්තමින් ගැලවි ගැලවුනා කියන ලයන්නත් මූර්ධජ වෙන්න ඕනේ. ඊළඟට මොරසූරණ වැස්ස. අධික වර්ෂාව. අධික වර්ෂාව. මම මේ තව දෙයක් කියන්න. මොරසූරණ වැස්ස කියන එක අදහස නෙහන්නේ. එහෙනම් අධික වැස්ස කියලා ලියන්න එපා. වැස්ස කියන පදයටත් අර්ථය හොඳට තේරුම් කරන්න. මොරසූරණ වැස්ස, අධික වර්ෂාව, මහා වර්ෂාව කිව්වොත් කමක් නැහැ. ඇඟ බේර ගන්නවා. අපි බලමුකෝ මේ ඉහේ මලක් පිපුණා කියන එකට පොඩි වාක්‍යයක් ලියලා බලමු. පණිවිඩය ඇසූ නංගීගේ ඉහේ මලක් පිපුණා මෙන් විය. පණිවිඩය ඇසූ නංගීගේ ඉහේ මලක් පිපුණා මෙන් විය. 99 බේරුණා. 99 බේරුණා. මොකද්ද ලියන්න පුළුවන්? පාරේ යන විට සියදුරු අනතුරු නොවි 99 බේරුණා. පාරේ යන විට අනතුරක් නොවි 99 බේරුණා. මොරසූරණ වැස්ස. අධික වර්ෂාවනේ. මොරසූරණ වැස්ස. තාත්තා සවස ගෙදර ආවේ මොරසූරණ වැස්ස සමගය. වැස්සත් සමගය. මොරසූරණ වැස්සත් සමගය. හැබැයි මෙතන සූරණ කියන නයන්න මූර්ධජ නෙමෙයි. සූරන්න සූරණ මූර්ධජ නෙමෙයි. ඇඟ බේරා ගන්නවා. ඇඟ බේරා ගන්නවා. වගකීමෙන් බේරෙනවා. සමහර කොට දෙනෙක් ඇඟ බේර ගන්නවා. සමහර වැඩක් මාරෝ වෙනකොට පවරනකොට ඇඟ බේරගෙන අයින් වෙනවා. හීන් දාඩිය දැම්මා. හුන්නටෝම බියටපත් වුණා. හීන් දාඩිය දැම්මා. දැඩිසේ බියටපත් වුණා. ආසේ මාලිගා. ආසේ මාලිගා තනනවා. ඉතු නොවන සිහින මැලීම. කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ආසේ මාලිගාව හදන්න බෑනේ. කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි අහස් මාලිගා තනනවා. මම නම් කියනවා එහෙම කරන එක හොඳයි කියලා. අහස් මාලිගා තනන එක අබමල් රේණුවක්. අබමල් රේණුවක් ඔබ දැකලා තියෙනවද? අබගහේ මල. අඹ නෙමෙයි. අබමල්. අබමල් කියන්නේ කහපාට චූටි චූටි අකුඹියෙක් විතර මලක්. එතකොට කහපාටයි මේ මල, අබ ශාකේ මල, රේණුවක්. එතකොට අබමල් කූඹියෙක් විතර ඇති කියලා හිතමුකෝ. අපි කියමු පොඩ්ඩයි පොඩි චූටි. එතකොට මේක ඇතුලේ තියෙන රේණුව කොච්චර කුඩාද? එහෙනම් රේණුව කියන්නේ නයන මුර්ධජ ඉතා කුඩා ප්‍රමාණයක්. අබමල් රේණුවක් කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. මුරුංගා අත්තේ තියෙනවා. දැන් මේක හොඳට මතක තියාගන්න. මුරුංගා අත්තේ තියෙනවා. තියේ කොම්බුවක් දාන්නේ නැහැ. තියෙනවා කියොත් වෙන අදහසක්. මුරුංගා අත්තේ තියෙනවා කියන්නේ රවටනු පිණිස වර්ණනා කරනවා. රවටනු පිණිස වර්ණනා කරනවා. රවටනු නයන දන්තජ. පිණිස නයන මුර්ධජ. වර්ණනා මුර්ධජ දන්තජ. කිරීම මුරුංගා අත්තේ තියෙනවා. ඔන්න එහෙනම් මේ ඉංගිරැගි ටික රූටි 10 හොඳට මතක තියාගන්න. එක හුස්මට අකුරක් නෑර, ඉහේ මලක් පිපුණා, 99 බේරුණා, මොරසූරණ වැස්ස, ඇඟ බේරා ගන්නවා, හීන්දාඩිය දැම්මා, අහසේ මාලිගා, අරමල් රේණුවක්, මුරුංග අත්තේ තියෙනවා. මුරුංග අත්තේ තියෙනවා. මේ එතකොට අපි කතා කරේ රූඩි ගැන. එතකොට අපි ප්‍රමාණාර්ථවත් පද ගැන කතා කරා, විරුද්ධාර්ථවත් පද ගැන කතා කරා, රූඩි එහෙම නැත්නම් ඉංග්‍රීසි ගැන කතා කරා, ආප්තෝපදේශ ගැන කතා කරා. දැන් අපි කතා කරනවා තවත් කොටසක් ගැන. ආදරණීය දුවේ පුතේ, සිංහල භාෂාවේ තියෙන සිංහල කියවීම් පොතේ තියෙන අරුත් පැහැදිලි කිරීම එක අපි ටිකක් ඉස්සරහට යන්න බලනවා. මෙතනින් මේ පාඩමෙන් ඉතුරු කොටස අරුත් පැහැදිලි කිරීම. පුතේ ඔබට හොඳටම මතකයි සිංහල අච්ච පොතේ සිංහල කියවීම් පොතේ පාඩම අවසානයේ අරුත් පැහැදිලි කිරීම කියලා තියෙනවා. පොත පෙරලා ගත්තා නම් ඉතාලා හොඳයි. මගේ ප්‍රිය පුතේ, ඔබේ මෙන්න මේකේ තියෙන වචන ටිකක් අමාරු වචන තමයි තියෙන්නේ. ඒවල අදහස ඔබෙන් විභාගයට අහන්න පුළුවන්. ඒ විභාගයට කෙසේ වෙතත් අපේ දැනුම සම්පූර්ණ කරගන්න, පොහොසත් කරගන්න මේ වචනවල තේරුම දැනගෙන ඉන්නේ හොඳයි. බලමුකෝ සිංහල කියවීම් පොතේ පාඩමක් තියෙනවා පාර කියන අත්තම්ම. හරි වටිනා කියන අත්තම්ම කෙනෙක් නේ. අපාර කියන අත්තම්ම කියන පාඩමේ වචන කීපයක් තියෙනවා අරුත් පැහැදිලි කරගන්න. අපි පැහැදිලි කරගමු අභිමුවට. අභිමුවට, අභිමුවට, අභිමුවට කියන්නේ ඉස්සරහට, ඉදිරියට, Taman ඉදිරියට එන්න කියන එකයි. ඉදිරියට කියන එකයි. දෛනික, දෛනික කියන්නේ කොම්බු, කොම්බු දෙකයි දයන්නයි මියන්නයි කයන්නයි. දෛනික කියලා කියන්නේ දිනපතා සිදු කරන, දිනපතා සිදු කරන. ස්වේච්ඡාවෙන් හොඳට බලන්න මේක ලියන්නේ කොහොමද කියලා. ස්වේච්ඡාවෙන් හල් සයන්නේ පටන් ගන්න වේච්ඡා මහ ප්‍රාණචය තියෙනවා. වෙන් තමාගේ කැමැත්ත අනුව, ස්වේච්ඡාවෙන් කියන්නේ තමාගේ කැමැත්තට අනුව. නොහික්මුණු, නොහික්මුණු හික්මීමක් නැති, කිසිම හික්මීමක් නැති, එහෙම නැත්නම් විනයක් නැති. මොකද නොහික්මුණු කියලා කියන්නේ හික්මීමක් නැති, විනයක් නැති කියන අදහස. හොඳයි, ඊළඟට තියෙනවා කුරුළු මිතුරා කියන පාඩමේ තියෙනවා අරුත් පැහැදිලි කිරීම. ඒක අරුත් පැහැදිලි කිරීම එකක් තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානය. අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද? අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියලා කියන්නේ පෘථුවියේ වායු ගෝලයෙන් බැහැර රඳවා ඇති උඩුගුවන හා ග්‍රහ වස්තු ආදී පිළිබඳ පර්යේෂණ කරන ස්ථානයක්. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කියන්නේ පෘථුවියේ වායු ගෝලයෙන් එහා, ඒ කියන්නේ ඕසෝන් ස්තරෙන් එහා, ගොඩක් ඉහළ හිස් අවකාශයේ රඳවා ඇති උඩුගුවන සහ නැත්නම් අහස ගැන සහ අභ්‍යවකාශ ගැන සහ ග්‍රහ වස්තුන් ගැන පර්යේෂණ කරන ස්ථානය. එහෙනම් මේ පර්යේෂණාගාරයේ තියෙන අභ්‍යවකාශය අහස. ඊළඟට ස්කැන්ඩිනේවියානු රටවල්. ස්කැන්ඩිනේවියානු රටවල් මොනවද? ස්කැන්ඩිනේවියානු රටවල් කියන්නේ ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, අයිස්ලන්තය කියන රටවල් පහ. එතකොට මම දවසක් මේ පාඩම ගැන කියනකොට මේ වචන ගැනත් ඔබට අවබෝධ කරලා දුන්නා. ඊළඟට පරිපථය. ඔන්න හොඳ වචනයක්. පරිපථය, පරිපථය. කිසියම් නිශ්චිත කාර්යයක් ඉටු කරවීම පිණිස සියුම් විද්‍යුත් උපාංග පෙළගස්වන ලද පද්ධතියක්. වයර් වලින් සම්බන්ධ වෙලා තියෙන පරිපථය. කිසියම් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සියුම් විද්‍යුත් උපාංග පෙළගස්වන පද්ධතියට තමයි කියන්නේ පරිපථය කියලා. එකිනෙකින් ස්වාධීනව. ඊළඟට අපේ ඊළඟ වචන තමයි එකිනෙකට, එකිනෙකින් ස්වාධීනව. එකිනෙකින් ස්වාධීනව කියලා කියන්නේ තවත් දෙයකින් පාලනය නොවන, තවත් දෙයකින් පාලනය නොවන, තවත් දෙයකින් පාලනය නොවන. ඔන්න අරුත් පැහැදිලි කිරීම. ඊළඟට මල් සිරි 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 කියන පාඩමේ අරුත් පැහැදිලි කිරීමක තියෙනවා කලල් කරගන්න. හොඳ වචනයක්, කලල් කරගන්න. ඔබ දන්න, ඔබ අහලත් නැතුව ඇති සමහරට කලල් කරගන්නවා කියලා කියන්නේ මඩ කරගන්නවා. කුඹුරු මඩ කරන්නේ මේ දවස්වල කුඹුරු මඩ වීම සිද්ධ වෙනවා. කුඹුරු හාන අවස්ථා තියෙනවා. කුඹුරු මඩ කරනවාට තමයි කියන්නේ කලල් කරනවා කියලා. අර කියන්නේ කවිපදේම තියෙනවා ලස්සන කුඹුරු කලල් කරගන්නයි මේ මල් ගැහි වහින්නේ. මල් සිරි 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 මල් වර්ෂා වහින්නේ. කුඹුරු කලල් කරගන්නයි මේ මල් ගැහි වහින්නේ. පැලපත. මොනවද පැලපත කියන්නේ? පැලපත කියලා කියන්නේ පුතේ පැල ගොයම, ගොයම් පැල, පැල ගොයම. අන්න ඒ ටික. බණ්ඩි ඇදි, බණ්ඩි ඇදිලා කියන බණ්ඩිය කියලා කියන්නේ බඩගිටිය වගේ කියලා අදහසක් නේ. මේ බඩක් මෙන් මතු පිටට යෝ ඉදිරියට නෙරු. එහෙම නැත්නම් පීදීගෙන එන. ඒක තමයි බණ්ඩි ගොයම කියලා කියන්නේ. වක්කඩ. වක්කඩ කියනවා කුඹුරක වැඩි ජලයේ බැස යාමට නියරෙහි කපන කපොල්ල. වක්කඩ කියනවා කුඹුරෙහි වැඩි ජලයේ නිය වැට යාමට කුඹුරේ නියරෙහි කපන කපොල්ල. එහෙම නැත්නම් ලියද්දකින් ලියද්දකට වතුර බසින තැනකට කියනවා වක්කඩ කියලා. උමරිපාන. ඉඟි බිඟි පෑම. එහෙම නැත්නම් උසුළු විසුළු පෑම. එහෙම නැත්නම් අඟර දඟර පෑම. මොනවාක තමයි උමරිපානවා කියන්නේ. යලට මහට කියන්නේ පුතේ යලට මහට වැඩ කෙරුව කුසීත තම දුරු කෙරුව නුවණ කල්පනා කෙරුව නෑවර දිනු කවදාවත්. යලට මහට කියන්නේ ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා මමම කියලා දුන්න ගෙවත්ත පාඩමේදී ශ්‍රී ලංකාවේ ගොවිතැන් කරන කාල පරිච්ඡේද දෙකක් තියෙනවා. එකක් තමයි යල් කන්නය, අනිත් එක මහ කන්නය, යල සහ මහ කන්නය. එතකොට අපි මේ කතා කරන්නේ මොනවද? අරුත් පැහැදිලි කිරීම. ඊළඟට අරුත් පැහැදිලි කිරීමක් කරනවා සපය කියන වචනේ. මොකද්ද සපය කියන්නේ? සපය කියන්නේ කාසියක්. දැන් ඔබ හොඳටම රුපියල් සපය දැකලා නැතුව ඇති. හැබැයි රුපියල් දැකලා තියෙනවානේ. රුපියලෙන් මොන වගේ දේවල් කරන්න පුළුවන්? මොකවත් කරන්න බෑ දැන්. මොකවත් කරන්න බෑ. හැබැයි සපය කියලා කියන්නේ පුතේ රුපියලෙන් 100න් පංගුවක්. සපය 100යි, සත 100ක් ගත්තොත් රුපියලයි. මට මතකයි මම පහේ පන්තියේ ඉන්නකොට, පාන් රාත්තලත් රුපියලයි සතයයි. රුපියලකුයි සතයකුයි දුන්නා. මම පහේ පන්තියේ හිටියේ 1981. 1981 හිටියා. ආදරණීය දුවේ ඔය කියන ශිෂ්‍යත්ව විභාගයේ මමත් ඉදිරිපත් වුණා. හැබැයි මට උගන්නපු ගුරුතුමිය ඉස්කෝලේ විතරමයි ගැටි. අමතර පන්ති කියන්නේ මේ. එහෙම ඉස්සර අමතර පන්ති කියලා දෙයක් තිබුණේ නැහැ. මම නාද මේ උපකාරක පන්ති කියලා තිබුණෙම නැහැ. පහේ පන්තියේදී ඉස්කෝලේ උගන්නපු ටික විතරයි. හැබැයි මගේ දුවේ පුතේ මට තවමත් ඒ උගන්නපු දේවල් මට මතකයි. මම මට උගන්නපු ගුරුතුමියගේ නමත් මට මතකයි. ජෙනට් මේරි සෙලීන් කියලා. ඇය අපිට හොඳට තේරුම් කරලා දුන්න පස්වන සීනියේදී. එතකොට මේ මම කතා කරේ සතේ ගැනනේ. සතේ කියන්නේ රුපියලකින් 100 පංගුවක්. එහෙම නැත්නම් සත 100ක් හොයාගත්තොත් තමයි රුපියලක් බවට පත් වෙන්නේ. ඊළඟ වචනය පංක්තිය. පංක්තිය අපේ මොකද මේ පාඩම තියෙන්නේ මේ ලොව සුරකින්න මහමෙදතුරු කියන පාඩමේ පංක්තිය කියලා කියනවා. පංතියේ සමර්ථ, සමත්, දක්ෂ කියන එක තමයි සමර්ථ. රථ, රථ වාහන. පඳුරු, පඳුරු පාක්කුඩක් කියලා දෙන යුගල පදයක්. පඳුරු කියලා කියන්නේ තෑගි වලට. අපි දෙයියන්ටත් දෙනවනේ පඳුරු. ආ පඳුරු තෑගි. කවුළුයෙන් ජනේලේ. ඔය කවුළුයෙන් කියන වචනේ තේරුම ජනේලේ. බෙහෙදක්, බෙහෙදක් කියලා මෙතන කියනවා බෙහෙතක් කියන අදහසට. තව වචනයක් තියෙනවා පිළියම්. පිළි කිව්වහම ලයන්න මූර්ධජ. පිළියම්, පිළියම් කියනවා ප්‍රතිකාර. ප්‍රතිකාර එහෙම නැත්නම් ප්‍රතිකර්ම. නුනුවන කමෙක්, නුනුවන කමෙක්. හරි ලස්සන වචන. නුන්නු වන කමෙක්. පොත පෙරලා බලන්න 47 වෙනි පිටුවේ මේක තියෙනවා. මෝඩකමක්, නුනුවනකමක්, නුවන නැතිකමක්. මෝඩකමක් ගැන තමයි ඒක නුනුවනකමක් කියලා කියන්නේ. මෝඩකමක් කියන එකයි. ඊළඟට පුතේ මම අරුත් පැහැදිලි කිරීමකදී නෙමෙයි මේ නඟුල කියන වචනේ ගැන මම පොඩ්ඩක් කතා කරනවා. නඟුල කියන්නේ මොකක්ද? සීසෑමට භාවිතා කරන උපකරණයක්. නඟුල කියන්නේ මොකද්ද? ඔන්න ඔන්න අරුතක් පැහැදිලි කරනවා. නඟුල කියනවා සීසෑමට භාවිතා කරන උපකරණයක්. තිරික්කලය කියන්නේ මොකද්ද? ගමනාගමනය සඳහා අතීතයේදී භාවිතා කරපු උපකරණ මේ යානයක්. ගමනාගමනය සඳහා අතීතයේ භාවිත කරපු වාහනයක්. සෙක්කුව තෙල් සිඳින උපකරණය. සෙක්කුව කියනවා තෙල් සිඳින උපකරණය. සේරුව කියනවා ධාන්‍ය මනින උපකරණය. සේරුව කියන ධාන්‍ය මනින උපකරණය. සේරුවට තියෙනවා කුණ්ඩු හතරක්. ඊළඟට තියෙනවා අරුත් පැහැදිලි කිරීම. අර අපේ ජනකවි කියන පාඩමේ තියෙනවා සයංජාත රත්හැල්. සයංජාත රත්හැල් කියන්නේ සයංජාත කියන්නේ ඉබේ හටගත් කියලා. ඔන්න හොඳ වචනයක්. ඉබේ හටගත් කියන එකට උපසන්නපදේ ලියන්න කිව්වොත් සයංජාත, සොයංජාත කියන එක තමයි ඒකේ හරි. සයංජාත රත්හැල් කියන්නේ සොයංජාත. එතන රතු පැහැති ඇල් වී වර්ගය. රතු පැහැති වී වර්ගයක් තිබෙන්නේ. ඒ වී වර්ගය ඉස්සලාම හටගත්තා කියන්නේ ඉබේලු. හැබැයි දැන් නම් එහෙම නැහැ. මේක පැරණි වී වර්ගයක්. දෝනාව. දෝනාව කියන්නේ පතල් වල උමග හාරන ඉල්ලම්මග. එහෙම නැත්නම් පොළොව යට හාරන උමග. විශේෂයෙන් පතල් කර්මාන්තයේදී තමයි මේ වචනේ පාවිච්චි වෙන්නේ. බඹ. බඹය කියලා කියන්නේ බඹය යනු දිගමැනීමේ පැරණි මිනුමක්. අඩි 6. අඩි 6ක් දිග ප්‍රමාණය බඹය කියලා කියනවා. ඊළඟට කියනවා සුදම් දිවිය පුර. සුදම් දිවිය පුරයක් කියලා. මොකද්ද සුදම් දිවිය පුරක්? සුදම් දිවිය පුරයක් කියලා කියන්නේ මොකද්ද? සුදම් අර ඔබට මතකයි අර අලංකාරකිත සැදුවේ රජවර සයන්ජාත රත්හැල්ගෙන ගොඩ කර සුදම් දිවිය පුරයක් වැනි හැම වර මොයම් සැදුණු හැටි අසනුයේ විස්තර. සුදම් දිවිය පුරයක් වැනි මං ඊ කිව්වා. මේක උපමාවක්. සුදම් දිවිය පුරයක් කියන්නේ මේක උපමාවක්. හැබැයි සුදම් දිවිය පුරයක් වැනි කියලා කියනකොට සක්‍රදෙවියා වාසය කරන දිව්‍ය ලෝකේ වගේ. මොකක්ද ගැනගෙනේ කියන්නේ කුඹුර ගැන. මෙතන කියනවා සුදම් දිවිය පුරයක්. සුදම් දිවිය පුරයක් කියන්නේ සක්ක දෙවියන් වාසය කරන දිව්‍ය ලෝකය, එහෙම නැත්නම් විමානය. ඊළඟට හරි මම තව වචන ටිකක් කියන අර්ථ පැහැදිලි කරන්න. දිනිසුරු මොකක්ද මේක පැහැදිලි කරන්න? දිනිසුරු, දිනිසුරු කියන්නේ සූර්යයා. අතීතයේ ඉස්සර කාලයේ පොළොව, හොඳට බලන්න පොළොව කියන ලියන්නේ කොහොමද? පොළො, ලෝ, මූර්ධජ ලෝ, ව, දුර්, පොළොව කියන්නේ භූමිය. දුර්ලභ, දුර්ලභ බොහොම කලාතුරකින් දකින්න තියෙන දෙයක්. කලාතුරකින් දුර්ලභ කියන්නේ බොහොම කලාතුරකින්, කලාතුරකින් කියන අදහස. තරුපති, තරුපති කියලා කියන්නේ පුතේ, තරුපති කියලා කියනවා තරු වලට අධිපති. තරුපති, තරුපති යනු හඳ. ඊළඟට ඔබ දන්නවා අපි සිංහල කියවීම පොතේ පාඩම් ගන්නාවක මේ විදිහට තියෙනවා අරුත් පැහැදිලි කිරීම. තවත් අපි අරුත් පැහැදිලි කිරීමක් ඉගෙන ගමු. දිරියෙන් දිවිය දිනෝ ජීවක. දිරියෙන් දිවිය දිනෝ ජීවක. ඉතන තියෙනවා අරුත් පැහැදිලි කිරීමට නේවාසික කියලා පදයක්. නේවාසික. නේවාසික කියන එක විරුද්ධාර්ථ පදය නම් අනේවාසික. නේවාසික කියලා කියන්නේ වාසය කරන. නිවාසය ආශ්‍රිතව වාසය කරන. නේවාසික කියන්නේ වාසය කරන අදහස. ආචාර්ය භාගය. මොකද ආචාර්ය භාගය කියන්නේ? ආචාර්ය භාගය කියන්නේ පුතේ ගුරුවරයාට ලබා දෙන කොටස, ගුරුවරයාට ගෙවන කොටස. ඉස්සර කාලේ රජතුමාගේ සිටුවරුන්ගේ, රජතුමා රජවරුන්ගේ කුමාරවරු ඉගෙන ගන්න යනවා ගුරුතුමා ගාවට. රජ ගෙද මේ ගුරු ගෙදරට යනවා. ගුරු ගෙදරට ගිහලා ගුරුතුමාගෙන් ඉගෙන ගත්තාම ගුරුතුමාට ගෙවන්න ඕනේ ආචාර්ය භාගය. ගුරුතුමාට ගෙවන්න ඕනේ ආචාර්ය භාගය. එහෙනම් ආචාර්ය භාගය කියලා කියන්නේ පුතේ ගුරුතුමාගේ කොටස කියන එකයි. ගුරුතුමාට දෙවන කොට ගාස්තුව. ඇදුරුතුමා, ඇදුරුතුමා කියලා කියනවා මගේ දුවේ පුතේ ගුරුතුමාට. ඔබේ පන්තියේ ඉන්න ගුරුතුමා ඔබේ ඇදුරුතුමා. නිෂ්ඵල, නිෂ්ඵල ප්‍රයෝජනයක් නැහැ, ඵල ප්‍රයෝජනයක් නැහැ කියන අදහස. කෘතඥතාව, කෘතඥතාව කියලා කියන්නේ කළ උපකාරයේ උසස් කොට සැලකීම. මේවා තියෙන්න ඕනේ අපේ හිතවල. කෘතඥතාවය, අනිත් කෙනෙක් අපට උදව්වක් කළොත් අපි කෘතඥ වෙන්න ඕනේ. මේ කළ උපකාරයට උසස් කොට සැලකීම. ශීර්ෂා භාවය. මොකද්ද මේකේ අදහස්? ශීර්ෂා භාවය කියලා කියන්නේ ශීර්ෂ කියන්නේ හිසනේ. ශීර්ෂා භාවය කියන්නේ හිසේ අමාරුව. අපි කටවචනෙට කියන්නේ ඔළුවේ කැක්කුම කියලා. ශීර්ෂා භාවය කියන්නේ හිසේ අමාරුව. ව්‍යාධ්‍ය, ව්‍යාධ්‍ය හරි කියන්න මතක තියාගන්න. වයන්න, යාංශය, ඇලපිල්ල, මහ ප්‍රාණ බීජ, ව්‍යාධ්‍ය රෝගය. ව්‍යාධ්‍ය කියන්නේ රෝගය. ඖෂධ, ඖෂධ කියලා කියන්නේ බෙහෙත් කියන එකයි. ඖෂධ කියලා කියන්නේ මොනවාද? මගේ දීපුතේ බෙහෙත්. ශාස්ත්‍රය, ශාස්ත්‍රය කියලා කියනවා විෂය. එහෙම නැත්නම් ශිල්ප, ශිල්ප අර කියන ශිල්ප සතර ගැන පිරිසිඳ කියලා දැන පිරිසිඳ. ශාස්ත්‍ර, ශිල්ප, ශිල්ප ශාස්ත්‍ර කියන එක හොඳයි. ඊළඟට ආය අපේ තවත් පොතේ පාඩමක් තියෙනවා ලංකාවට සම්ප්‍රාප්ත වීම කියලා. සම්ප්‍රාප්ත වීම කියලා කියන්නේ පැමිණීම කියන එකයි. පළමු වතාවට පැමිණීමට තමයි සම්ප්‍රාප්ත වීම කියලා කියන්නේ. එහෙමනම් සම්ප්‍රාප්ත වීම කියන පාඩමින් අත්ද ගන්න පුළුවන් අරුත් පැහැදිලි කිරීම සඳහා වාක්‍ය කීපයක්, වචන කීපයක්, පද කීපයක්. සිප්පිය, සිප්පිය ඔන්න හොඳ වචනයක් අහගන්න. අර වක්කඩ ඈ අන්න ඒ වගේ අදහස. සිප්පිය කියලා කියන පුතේ යාත්‍රා කඳ. යාත්‍රා කඳට කියනවා සිප්පිය කියලා. යාත්‍රා කඳ කියලා කියන්නේ මේ නැවක යාත්‍රා කඳට සිප්පිය කියලා කියනවා. බරාඳය, බරාඳය නැවක ඉදිරි කොටස. බරාඳය නැවක ඉදිරි කොටස. ගෙදරක් තියෙනවා බරාඳය. ගෙදරට කියන බරාඳය කියලා කියන්නේ ආලින්නේ. එහෙම නැත්නම් ස්ටෝප්ුවට කියනවා මොකක් කියලාද? බරාඳය කියන ස්ටෝප්ුවට කියනවා බරාඳය කියලා. ඊළඟට තව වචනයක් තියෙනවා වික්‍රමාන්විත. වික්‍රමාන්විත කියලා පදයක් තියෙනවා. මොකද්ද වික්‍රමාන්විත කියලා කියන්නේ? වික්‍රමාන්විත කියලා කියන්නේ බල පරාක්‍රමයෙන් යුක්ත වූ. වික්‍රමාන්විත කියලා කියන්නේ බල පරාක්‍රමයෙන් යුක්ත වූ. බල පරාක්‍රමයෙන් යුක්ත වූ කියලා, එහෙම නැත්නම් ශූර වූ කියන අදහසත් එන්න පුළුවන්. ශූර වූ. බලපරාක්‍රමයෙන් යුක්ත වූ සූර වූ. හොඳයි. දැන් අපි ගොඩක් දේවල් ගැන කතා කරා. විරුද්ධාර්ථ පද ගැන කතා කරා, සමානාර්ථ පද ගැන කතා කරා, රූඩි එහෙම දැන් ඉවති ගැන කතා කරා, ආප්තෝපදේශ ගැන කතා කරා, අරුත් පැහැදිලි කිරීම ගැන කතා කරා, ආදරණීය දුවේ පුතී ඉල්ලී අපි කතා කරා, යුගල පද ටික සහ උපමා ගැන කතා කරා, උපමා භාවහඟ නිපාත පද ගැන කතා කරා. හැබැයි අපට තව එක දෙයක් ඉතුරු වුණා, මට මුලදී සඳහන් කරන්නවත් බැරි වුණා. විශේෂණ පද. විශේෂණ පද කියන්නේ මොනවද කියලා. විශේෂණ පද, විශේෂණ පද කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි නාම විශේෂණ පද. නාම විශේෂණ පද අනිත් එක ක්‍රියා විශේෂණ පද. ක්‍රියා විශේෂණ පද. නාම විශේෂණ පද ගැන කියන්නේ යම් කිසි නාම පදයකට, ද්‍රව්‍ය නාමයකට හරි, සත්ත්ව නාමයකට හරි, පුද්ගල නාමයකට හරි, ස්ථාන නාමයකට හරි, යම් කිසි නාම පදයකට ඉදිරියෙන් යොදන යොදමින් අර නාම පදයේ අදහස වඩා තීව්‍ර කරන්න, නාම පදයේ අදහස වඩා තීව්‍ර කරන්න නාම පදයට ඉදිරියෙන් යොදන විශේෂ පදයක් තමයි නාම විශේෂණ පද කියලා කියන්නේ. හරි, මොනවද බලමුකෝ නාම විශේෂණ පද. අපි නාම පදයක් යොදාගමු. බල්ලා. ඔන්න සත්ත්ව නාම පදයක්. බල්ලා. විශේෂණ පදයක් යොදන්න. සුදු. සුදු බල්ලා. සුදු. ලස්සන. ලස්සන කියන පදේ ලස්සන බල්ලා. ලස්සන කියන්නේ විශේෂණ පදයක්. පුංචි. පුංචි බල්ලා. පුංචි කියන්නේ විශේෂණ පදයක්. ඊළඟට අපිරිසිදු බල්ලා. හරි. අපිරිසිදු බල්ලා. අපිරිසිදු බල්ලා. ඒක විශේෂණ පදයක්. මේ උස බල්ලා. උස විශේෂණ පදයක්. එහෙමනම් අපි දාමුකෝ දැන් පුජ්‍යල නාම පදයකට දාමු. මාමා. ආ හරි. මාමා. මාමා කියන එකට දාන්න සමාන පද මේ විශේෂණ පදයක්. ලොකු මාමා. ලොකු කියන්නේ විශේෂණ පදයක්. සුදු මාමා. සුදු කියන්නේ විශේෂණ පදයක්. පොඩි මාමා. පොඩි කියන්නේ විශේෂණ පදයක්. අපේ අපේ ප්‍රදේශයේ පාවිච්චි කරන හීන් මාමා කියලානේ. හීන් කියන්නේ විශේෂණ පදයක්. සැර මාමා, නපුරු මාමා එහෙමනම් අපි කියන්න ඕනේ නැහැ, කියන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු ස්ථාන නාම පදයක් ගැන. ස්ථාන නාම පද. ස්ථානයක් තමයි වැව. වැව ස්ථාන නාම පදයක් ගැන. එතන ගම ස්ථාන නාම පදයක්. වැව. වැව කියන ස්ථාන නාම පදයේ විශේෂණ පද යොදමු බලන්න. මහා වැව. මහා වැව. පිරිසිදු වැව. සුන්දර වැව. ලස්සන වැව. මනහර වැව. ඔන්න විශේෂණ පද. ලස්සන, සුන්දර, මනහර. මේවා විශේෂණ පද. එතකොට අපි ද්‍රව්‍ය නාමයකට කතා කරා. නෙමෙයි ද්‍රව්‍ය නාමයකට කතා කරන්නේ. බල්ලා මොනවාද මේ ස්ථාන නාමයකට, පුජ්‍යල නාමයකට, සත්ත්ව නාමයකට විශේෂණ පද යෙදුවා. දැන් අපි කතා කරනවා ද්‍රව්‍ය නාමයකට. ද්‍රව්‍ය. අපි හිතමු ද්‍රව්‍ය නාමයක් තමයි පෑන. පෑන කියන වචනයට විශේෂණ පද යෙදෙනවා. නිල් පෑන, රතු පෑන, පින්ත පෑන. ඔන්න හොඳයි. පින්ත පෑන. මෙන්න මේ වගේ. තව පදයක් තමයි ගස. ගස කියන පදයේ විශේෂණ පද දාන්න. ආ, උස ගස, රූස ගස, මැරුණු ගස, කනාටු ගස, හැබැයි බුරුත ගස, අරලිය ගස, පිච්ච ගස එහෙම කියන්නේ නැහැ. ඒ ගහේ නමනේ. හරි. ඊළඟට අපි කතා කරනවා ක්‍රියා විශේෂණ පද ගැන. ක්‍රියා විශේෂණ පදයක් කියලා කියන්නේ මගේ දුවේ පුතේ ක්‍රියාපදයකට ඉදිරියෙන් පාවිච්චි කරලා යොදලා ක්‍රියාපදයේ අදහස තීව්‍ර කරනවා. වේගයෙන් නෙමෙයි, සමානව දුවයි. දුවයි කියන පදයේ විශේෂණ පද දාන්න. සෙමෙන් දුවයි. හෙමින් දුවයි. වේගයෙන් දුවයි. ඔන්න ක්‍රියාපද. ක්‍රියා විශේෂණ පද. ගයයි. ගයයි කියන වචනයට හඬින් ගයයි. මහා හඬින් ගයයි. හෙමින් ගයයි. ඒ විදිහට ඔන්න විශේෂණ පද. ක්‍රියාපදයකට ඉදිරියෙන් යොදලා ක්‍රියාපදයේ අදහස වෙනස් කරන්න පුළුවන් නම් අන්න ඒක පුළුවන් වෙන විශේෂ පද ගොන්නකට තමයි ක්‍රියා විශේෂණ පද කියලා කියන්නේ. ආදරණීය දුවේ පුතේ, එතකොට අපි අද ගොඩාක් දේවල් ගැන කතා කරා. විරුද්ධාර්ථ පද, සමානාර්ථ පද, විශේෂණ පද, රූඩි, ඉඟිවැකි, ආප්ත උපදේශ, අරුත් පැහැදිලි කිරීම, විශේෂණ පද, මේවා ගොඩක් දේවල් ගැන කතා කරා. එහෙමනම් අපි හෙට දවසේදී මුණ ගැහෙනවා. හැබැයි මම හෙට දවසේදී ඔබත් එක්ක කතා කරන්නේ ගණිතය විභාග, ශිෂ්‍යත් විභාගයේදී ගණිතය ගණන් 15ක් හෝ 16ක් විභාගයට එයි කියලා හිතෙන අනුමාන කරන ගණන් 16ක් ගැන මම හෙට 15ක් හෝ 16ක් ගැන හෙට ඔබත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ හෙට එනකොට ඔබේ කටුරුල් පොතක්, ඔබ එහෙම නැත්නම් පැන්සල, අඩි රූල, මෙන්න මේ උපකරණ ටිකත් එක්ක එන්න. හෙට දවසේදී අපි කතා කරමු ගණිතයේ විෂයයේදී ලකුණු එක් රැස් කරගන්න විදිහ කොහොමද කියලා. ලකුණු 30ක් 32ක් විතර ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. ලබන 32ක් විතර කතා කර ලබා ගැනීමට ඔබට පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අද දවසේ මම ඔබේ නිවසින් පිටත් කර යනවා. අද මම ඔබට පැවරුමක් ලබා දෙන්නේ නැහැ. හැබැයි තවදුරටත් මේ වෙන විතර චිත්‍රය වෙන යාළුවෝ ඉන්නවා. ඔවුන්ගේ නම් ටික මම ඉරිදට එහෙම නැත්නම් හෙට වැඩසටහනේදී නම් ටික කියන බවට පොරොන්දු වෙමි. අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ආදරණීය දුවේ පුතේ, උතුරුමැද බලහත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරු ගෙදර වැඩසටහනත් එක්ක තමයි ඔබ එකතු වෙලා සිටියේ. එහෙමනම් ඔබ පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, ඉගෙනුම් ඉගැන්වීම් වැඩසටහන් වැඩකටයුතු යෙදෙන්න ඔබට ජය වේවා, සුභ සැන්දෑවක් වේවා, ආයුබෝවන් වාසනාවන්.